අයිබුවන් ශ්‍රී ලංකා.
ඔබට සුපදවස මේ ඇඩවෙන්ටිස් වර්ල් රේඩියෝ බලාපොරොත්තුවේ හඬ.
නසන්නනී අදත්ව බලාව සාදරෙන් පිළිගන්නවා අපගේ වැඩසතාානට අදත් අපගේ වැඩසාටහන තුළින් ඔබලාඩ දෙවන්නවාසගේ වචනය මෙවරු ගීතවලට ගීතිකාවලට සවන්දීමට හැකැව ලබෙනෝ ඉතිං මතක් කරන්න කැමති මෙමක් සථානගෙනෙන්නේ ශ්‍රී ලංකා 70ඩවෙන්ටස් කිතුුණු සභාව විසින් බව ඔබ්ලාඩ මතක් කරන්න කැමති. ඉතින් ප්‍රැදිී සිටිින් අප සමග මේ බලාපොරොත්තුවේ හඬයි.
ශුද්ධෝ මතෙව් පස්වන පරිච්ඡේදයේ 38 සහ 39. ඇසට ඇසක්ය දතට දතක්යයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි, නපුරු අය සමග පොරට නොසිටිල්ලා. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවා පන්න.
ඇඩ්‍රිටිස්වර්ල් රඩියෝ බලාපොරත්තුවේ හඬ සමඟ.
ඔබ කඳළු බර ජීවිතයක් ගත කරනවාද?
අසහනකාරී ජීවිතයක් ගත කරනවන?
එසේ නම් එයට පිළිතුරු යේසුස් වහන්සේ.
මෙතුමාගෙන දැනගැනින්ට නම් අපගේ සේවයට සවන්දිී. අප සේවේ තුළින් නුමිලේපි දෙෙන බයිබල් සහස්සෞ්‍ය පාඩම් මාලාවට අදමෑතුල්වන්න. මෙනි අපගේ ලිපින
ඇඩවෙන්ටිස්වර්ල් රඩියෝ බලාපොරොත්තුවේ අන තැපැල් පෙට නමය බිඳෝ එපා කොළඹ තුන්න.
Thank you. ඔබේ හස්තය මා ඔසවා ඇතේ, ඔබේ මහිමය මා පුරවා ඇතේ. යහපත් දෙවිදුනි, ඔබේ දෙහාති මට මඟ පෙන්වුවා, ඔබේ බලයෙන් මා සපිමත් කළා, තේජසින් මට සැපයුවා. යහපත් දෙවිදුනි,
ඔබේ නාමය කරුණි දෙවිඳුනි, ඔබේ නම ඔසවමි මා දිවිය කිතුරා, ඔබේ ප්‍රේමය මා ගයමි. යහපත් දෙවිඳුනි, ඔබේ නම ඔසවමි මා දිවිය කිතුරා, ඔබේ ප්‍රේමය මා ගයමි. ශුද්ධයි ඔබ ස්වාමි, සුම් ලැබුමට සෑහේ. ශුද්ධයි ඔබ ස්වාමීන්, පැසසුම් ලැබුමට සෑහේ.
බලාපොරොත්තුව ඇදහිල්ල කරුණාමසා ආදරය සූසම්පති වර්ධනය කරමින් ආශ් වැඩි කරයි. මේ අත්තදා බැලිමිට ඔබ සූදානම්ද? එසේනම් එක්තුවන්න ඔබත් ඔබගේ මිතුරන් සමගින් සූසතර පියමත් සෞඛ්‍ය පාඩම් මාලාවට
මෙන්න අපගේ ලිපින ඇඩවෙන්ඩිස්වල් රේඩියෝ බලාපොරොත්තුවේ අඩ තැපල් පෙටේ නම්සේපා කොළඹ තුන්න.
නැවතත් ලිපිනය ඇඩවෙන්ටිස් වර්ල් රඩියෝ බලාපොරොත්තුවේ හඬ තැපැ පෙට්‍රිය නමේ බිඳුවයි පහ කොළඹතුන්න.
ඉතින් අසන්නනී, අද දවසේ ඔබහට දේව වචනය ගෙනීමට අපි ආරාධනා කරා හැරල් පෙනැන්ඩු දේවකැදිතුමාට. ඉතින් ඕගෙන එන ඒ අනගි වූ දේව වචනයට යොමුවීමට අපි දැන් සූදානම් වෙමු. පැඳින් සිටින් අප සමග මේ බලාපොරොත්තුවේ හඬයි.
ඔබට මම අද කතා කරන්න යන මාතෘකාව ජීවිතය තුළ ප්‍රායෝගික වූ මාතෘකාවක්. ඒක තමයි තරහව පිළිබඳව, කේන්තිය පිළිබඳව. දැන් ඔබ සෑම කෙනෙකුටම තරහා එනවා ඇති. අපි කියනවා තරහා යනවායි කියලා. තරහා යන්නේ නෑ, තරහා එනවා. දැන් ඔබගේ ජීවිතය තුළ අපි කල්පනා කරලා බලද්දී පුංචිම පුංචි දරුවට පවා තරහා එනවා. ඒ තරහා ආපුහම, බඩගිනි ආපුහම තරහා ගිහිල්ලා ඒ දරුවා අන්නන්න පටන් ගන්නවා, අතපය එහාට මෙහාට ගහනවා. ළමා කාලයේදී එයා කාර වෙනවා. තරුණ කාලයේදී තරහයේදී ඊට වඩා ටිකක් දරුණු වෙනවා. මැදිවීට ගියාම තවත් දරුණු වෙනවා. අන්තිමටම වයස ගියත් ඒත් තරහා එනවා. මෙන්න මේක අති භයානක සංසිද්ධියක් වෙනවා අපගේ සමාජයේ ජීවත් වන මිනිස්යා තුළ. මේ තරහව ඉතාමත්ම භයානකයි. එහෙමනම් ඔබට තරහා එද්දී ඔබ කුමක්ද කළ යුත්තේ? මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන ඔබට බොහෝ වෙලාවට තරහා යනවා. නෙමෙයි මොකද්ද? තරහා ඇවිල්ලත් ඇති, තරහා එනවත් ඇති. මෙලෙස තරහා එන විට හෝ තරහා ආ විට ඔබගේ හැසිරීම, ඔබගේ ස්වාභාවික හැසිරීමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට පුළුවන්. යමෙකුට තරහා එන්නේ නැත, තරහා ඇවිල්ලත් නැත යනුවෙන් පවසනවා නම් ඉතාමත්ම හොඳයි. ඔබගේ මානසිකත්වය ඒ තරම් ඉහලින් තිබෙනවා නම් කොච්චර කොපමණ හොඳද? එය කෙසේ වෙතත් තරහා එන අයත් අප සමාජයේ බොහෝ සෙයින්ම ඇතිනේ. ඒ අයට මේ තරහව පැමිණෙන විට එම තරහව පාලනය කර ගන්නට, එකේ සිට දහයට ගණන් කරන්න, වෙන දෙයක් ගැන සිතන්න, ඒවා ඉතා හොඳයි. මෙහෙම එක එක්කෙනා ඔබට අවවාද කරන්නට පුළුවන්. එහෙම වුණත් සෑම දෙයකටම අවවාද අනුශාසනා ලබා දෙන දේව වචනය මේ පිළිබඳව පවසන්නේ කුමක්ද කියලා අපි සුළු මොහොතකට විමසලා බලමු. දේව වචනයේ යාකොබ් පොතේ පළමිනි පරිච්ඡේදයේ 19 සහ 20 ඔබට මෙහිම අවවාද කරනවා. මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි, නුඹලා මේක දන්නහුය. නමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා, කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා. මක් නිසාද? මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය. එපිස 4:26 මෙහෙම කියනවා සුදෝ පාවුලුතුමා ඒ සභාවේ සිටියා වූ ඒ කෝප වූ ජනතාවට. කෝප වුණත් පවුන කරල්ලා ඉර බසිනතුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරිල්ලා. හිතෝපදේශ පොතේ 15 පරිච්ඡේදයේ පළමිනි පදය මෙන්න මෙහෙම ඔබට අවවාද දෙනවා. මුර්දු උත්තරයකින් කෝපය පහවෙයි. එහෙත් කර්කස වචනියකින් තරහ හටගනී. මොකද්ද කියන්නේ? මුර්දු උත්තරයකින් කෝපය පහවෙයි. එහෙත් කර්කස වචනියකින් තරහ හටගනී. ඒ වගේම සුදෝ මතයතුමා නවගිසුම පොතේ ක්‍රිස්තුස් වහන්සේ ජීවත් සිටින කාලයේ පසුව මේ සුදෝ මතයතුමාගේ සුභාරංචිය ලියවෙන පස්සේ 6 පරිච්ඡේදයේ 14 පදය. සුදෝ මතය සුභාරංචියේ 6 පරිච්ඡේදයේ 14 පදය මෙන්න මෙහෙම ඔබට පවසා සිටිනවා. මක් නිසාද? නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම් නුඹලාගේ ස්වාර්ගීය වූ පියාණන් වහන්සේ නුඹලාටත් කමා කරන සේක. දැන් තරහ එන්නේ කොයි වෙලාවටද? යම් කිසි කෙනෙක් තමන්ට වරදක් කරපුහාම. එහෙම නැතුව නිකම් ඉන්න මනුෂ්‍යයට තරහ එන්නේ නැහෙනේ. එතකොට දිවෙන් වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේ ඔබට අවවාද කරන්නේ ඒ නුඹලාට වරද කරන්නාව අයට කමා කරන්න කියලා. එවිට ඔබගේ සිත සංසුන් වෙලා ප්‍රීතිමත් වෙලා ඔබගේ ස්වර්ගීය වූ පියාණන් වහන්සේ ඔබ අතින් සිදුවෙන ඒ ප්‍රශ්නවලදී ඔබ අතින් සිදුවන තරහ ඒමේදී ඔබලාටත් කමා කරනවායි කියලා උන්වහන්සේ පවසා සිටිනවා. හිතෝපදේශ පොතේ 14:29 මෙන්න මෙහිම කියනවා. කෝපයට ප්‍රමාද වන්නා බොහෝ නුවණැත්තෙක්ය. එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතු කරන්නේය. බලන්න මේකෙන් අපට පේනවා නුවණැති අය එහෙම නැත්නම් ඥානවන්ත අය බුද්ධිමත් අය අප සමාජය තුල කොපමණ ඉන්නවද කියන එක. හැම කෙනාටම තරහ එන්නේ මොකක් නිසාද? තමන්ගේ තරහව පාලනය කරගන්නට බැරිකම නිසායි. ඒ අයට නුවණ නැති නිසායි. නුවණ තිබෙනවා නම් යම් කිසි කෙනෙකුට තරහ එද්දී ඒකට ප්‍රශ්නය මොකක්ද කියලා අහලා බලලා ඒකට පිළිතුරු දීලා එයාව පුළුවන් තරම් දැනුවත් කරනවා ඒ තරහව අඩු කරගන්නට. නමුත් මෙතනදි පෙන්වුම් කරන ඉතාමත් ලස්සනට කෝපයට ප්‍රමාද වන්නා බොහෝ නුවණැත්තෙක්ය. අපි කෝපයට ප්‍රමාද විය යුතුයි. අපි ඉක්මන් වෙන්නට හොඳ නැහැ. නමුත් ඉක්මනින් කිපෙන අය, ඉක්මනින් තරහ එන අය ඒ අයගේ මෝඩකම තමයි පෙන්වුම් කරන්නේ. මෙන්න මේ නිසා හිතෝපදේශ පොතේ 16:32 කියනවා නැවත වරක්. බලවන්තයාට වඩා ඉවසලි ඇත්තාද? නුවරක් අල්ලා ගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩු කරගන්නාද උතුම්ය කියලා. එහෙනම් දෙවියන් වහන්සේගේ වචනේ පවසන්නේ මොකද්ද? උතුම් කවුද? බලවන්තයාද? ධනවන්තයාද? උගතද? නැහැ. උන්වහන්සේ පවසන්නේ බලවන්තයට වඩා ඉවසලි ඇති කෙනා උතුම් කියලා. එහෙමනම් ඊට පස්සේ කියන නුවරක් අල්ලා ගන්නාට වඩා, ඒ කියන්නේ ධනවන්තයාට බලවන්තයාට වඩා තමාගේ සිත ආණ්ඩු කරගන්නාද, තමාගේ සිත පාලනය කරගන්නාද ඉතාමත්ම උතුම් කියලා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල පුරුදු පුහුණු වන්න, ඉවසන්නට, ඔබගේ සිත පාලනය කරගන්නට, ඒ සඳහා ඔබ ශුද්ධාත්ම වරම් ඉල්ලන්න. ඉවසීම ඇවිල්ලා ශුද්ධාත්මයන් වහන්සේගේ එක දීමනාවක් වෙනවා. දේශනාකාරයා 7:9 කියනවා, කෝපවීමට නුඹේ සිතෙන් ඉක්මන් නොවන්න. මක් නිසාද? කෝපය පවතින්නේ අඥානයාගේ ලයෙහිය. අන්න කෝප වෙන්නට එපයි කියනවා. කෝපවන්නට ඉක්මන් වෙන්නට එපයි කියනවා. හදිසි වෙන්නට එපයි කියනවා. අපි හදිසියෙන් ඉක්මන් වෙලා හිටාම් කෝප වුණාම විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට වෙනවා. ඇයි? ඒ අපේ මෝඩකම නිසා නේද? අනේ නිසා රෝමවරුන්ට ලියෝ ඒ සන්දේශයේ සුදු පාවුලුතුමාගේ ඒ සන්දේශයේ 12:19 පදය මෙන්න මෙහිම ඔබට කියනවා. ඉතාමත්ම ආදරෙන් කියනවා, ප්‍රේමවන්තේනි, පලි නොගෙන උදහසට ඉඩහැරපල්ලා. එතුමා කතා කරනවා ප්‍රේමවන්තේනි කියලා ඔබට. නැවත වරක් ඒ කොටස කියන්නම්. ප්‍රේමවන්තේනි, පලි නොගෙන උදහසට ඉඩහැරපල්ලා. මක් නිසාද? පලි ගැනීම මාගේය, මම විපාක දෙමේ, ස්වාමින් වහන්සේ කියනවා. එතකොට මේ පලි ගැනීම හෝ තරහ ඒම අපට අයිති දෙයක් නොවේ. ස්වාමින් වහන්සේගේ දරුවන් හැටියට අපි අපගේ සියලු ප්‍රශ්න දුර්වලකම් අපට තරහයේද්දී, අපිට කේන්තියේද්දී, අපට වෙනියම් දෙයක් හිතේද්දී අපි ස්වාමින් වහන්සේට බාර කළ යුතුයි. ස්වාමින් වහන්සේ කියනවා, වෙහෙසවන, බර උසුලන සෙනගෙනි, මා වෙත එන්න, මම ඔබට සහනය දෙනවා කියලා. එහෙමනම් මගේ ප්‍රිය දරුව, ඔබට තරහ එනවනම්, කේන්ති එනවනම් ඔබ කළ යුත්තේ ස්වාමීන් වහන්සේට පවසා මේක උන්වහන්සේට බාර දෙන්නේ කයි? හිතෝපදේශ පොතේ 25:21-22 ඔබට මෙහිම අවවාද කරනවා. නුඹේ සතුරාට බඩගිනි නම් ඔහුට කණ්ඩ දීපන්න, පිපාසා නම් බොණ්ඩ වතුර දීපන්න, එසේ නුඹ ඔහුගේ ඉස්සපිට ගිනි අඟුරු ගොඩ කරන්නේය. ස්වාමින් වහන්සේද නුඹට විපාක දෙනසේක කියලා කියනවා. එම නැතුව දෙවියන් වහන්සේ කොහේවත් කියලා නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොහේවත් කියලා නැහැ. අනාගත වතුරවරු කොහේවත් කියලා නැහැ. අලුත් ගිවිසුමේ කොහේවත් කියලා නැහැ. නුඹ සතුරාට වෛර කරන්න කියලා. මෙතනදී කියන්නේ ඔබට වගේම අනිත් කෙනාටත් ඔබගේ සතුරා වුණත් එයාට බඩගිනි නම් එයාට කණ්ඩ ටිකක් දෙන්න කියන එකයි. ඔබට වගේම පිපාසව ඇතිවෙන්නා වූ ඔබගේ සතුරාට ඔබට විරුද්ධ කාරයාට පිපාස නම් වතුර ටිකක් දෙන්න කියලා. අපි එහෙම කරපුවාම ඒ අයගෙන් පලි නොගෙන ඒ අයට මෛත්‍රිය පෙන්වුවා නම් ඒ අයට ආදරය කරුණාව පෙන්වුවා නම් ඒ අයට මේක ලොකුම හිසරදයක් වෙනවා. ඇයි ඒ පුද්ගලයා ඔබට වෛර කරද්දී යම් කිසි වරදක් කරද්දී ඔබ ඔහුට ප්‍රේම කරනවා. අන්න එයා කාරයෙන් අපට මේ සමාජය හදාගන්නට බැරිද? අපගේ සිත අපට කොතරම් දුරට පාලනය කරගන්නට පුළුවන්ද? මෙන්න මේ නිසා හෙබ්‍රේ පොතේ 10:30 කියනවා, මක්නිසාද පල්ලි ගැනීම මට අයිතිය, මමම ප්‍රතිඵල දෙන්නෙමි කියාද? ස්වාමින් වහන්සේ තමන්ගේ සෙනග විනාශ කරනසේක කියාද කී තනන් වහන්සේ අපි දනිමුව. මෙන්න මේ නිසා හොඳට පැහැදිලි, පලි ගැනීම උන්වහන්සේට අයිති මිසක් අපට අයිති නෑ. දඬුවම් කිරීම උන්වහන්සේට අයිති මිසක් අපට අයිති නෑ. අපට තිබෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොතරම් ප්‍රේම කළාද. අපි පාපයේ ඉඳගෙන උන්වහන්සේට වරද කරද්දිත් උන්වහන්සේ අපට ප්‍රේම කළා. මෙන්න මේ ප්‍රේමයේ තුල අපි ප්‍රේමයේ දරුවන් බවට පත්වන එකයි අපට තියෙන ලොකුම වගකීම. ඒ වගේම එපිස පොතේ 4 පරිච්ඡේදයේ 31 සහ 32 මෙන්න මෙහිම කියනවා. සියලු තිත්තකමත් කෝපයත් උදහසත් කෝලහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතිව සිට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුන ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙයල්ලා. මගේ ප්‍රිය දියණිය පුතණුව, ඔබ කිතුණුවෙක් නම් ඔබ සිතා බලන්න, පළමුවෙන්ම කිතුණුවෙක් ලෙස ඔබ කොහොමද අන් අයට ක්‍රියා කරන්නේ? ඔබ ලෑස්තිද අන් අයට අනුකම්පාවෙන් යුක්තව ගුණවන්තව ඒ අයට සලකන්නට? ඔබගේ බලය නිසා, ඔබගේ තනතුර නිසා, ඔබගේ ධනය නිසා, ඔබගේ උගත්කම නිසා අන් අයව තලාපෙලා ඒ අයට දුක් වේදනා දෙනවාද? එසේ නම් කොහොමද අපි අන් අයට ප්‍රේම කරන්නේ? අන් අයගේ ඇතිවෙන්නව තරහව අපි කොහොමද මකාලන්නේ? මගේ ප්‍රිය දරුවනි, විශේෂයෙන්ම කිතුණුවන් හැටියට අපි ඉවසීම, ඒ වගේම තරහ ඒම ගොඩාක් පාලනය කරගෙන අපි ඉවසීමෙන් යුක්තව ජීවත් වෙන්නට ඕන. අපි විශේෂයෙන්ම අන් අයට ප්‍රේමයෙන් යුක්තව ඒ අයත් රහ එන වෙලාවදී අපි එයාට අනුකම්පා කරලා ඒ අය ගැන අපි ස්වාමින් වහන්සේට යාඥා කරමින් බාර කරන්නට ඕන. මත්තෙව් සුභාරංචියේ 5:22-24 මෙහෙම කියනවා. නමුත් මම නුඹලාට කියමි. මම කියලා කියන්නේ ස්වාමින් වහන්සේ. නමුත් ස්වාමින් වහන්සේ නුඹලාට කියමි. තමාගේ සහෝදරයාට කෝප වෙන කවරෙක් නමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රාකායයි හෙවත් මෝඩයායයි කියන කවරෙක් නොමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්නට සුදුස්සෙක් වන්නේය. තෝ ජඩයායයි කියන කවරෙක් නොමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය. එබැවින් ඔබගේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධත්වයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියේ තබා ගොස් පළමුකොට නුඹේ සහෝදරයා හා සමගිවි, පසුව ඇවිත් නුඹේ පඬුර පුදා පන්න. බලන්න කොච්චර ලස්සන කොටසක්ද මෙතන කියලා තියෙන්නේ. කිතුණුවන්ට කියනවා, ඔබගේ පඬුර පූජා කරන්නට ඉස්සෙල්ලා ඔබගේ සිතේ තිබෙනව වෛරය ඉවත් කරගෙන, ඔබගේම සහෝදරයාට විරුද්ධව තිබෙනව වෛරය ක්‍රෝධය ඉවත් කරගෙන, ඉවසීමෙන් යුක්තව ප්‍රේමයෙන් යුක්තව තරහ ඉවත් කරගෙන ඒ පඬුර පූජා කරන්න කියලා. ඒ වගේම හිතෝපදේශ පොතේ 14:16 සහ 17 පද මෙහෙම කියනවා. ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි. ඒත් අඥානයා උඩඟුකාමින් පාමින් සැකනැතුව සිටි. බලන්න මෙතන ලස්සට පැහැදිලි කරනවා ප්‍රඥාවන්තය භය වෙන මොනොටද බයවෙන්නේ නපුර කරන්න මේ නපුර කරන්න බයවෙලා නපුරට බය වෙලා එකින් ඉවත්වෙනවා ඒකින් ඇත්වෙනවා මේක තමයි ප්‍රඥාවන්තකම. එහෙනම් තරහ එන්නේ මොකක් නිසාද නපුර නිසායි. මේ නපුරෙන් අපි ඉවත්වෙනවා නම් අපට තරහ ඉන්නේ නෑ. නමුත් මෙතන පෙන්නුකුණ අඥානය උඩඟුකම පාමින් සැක නැතුව සිටි. එයාට කිසිම ප්‍රශ්නයක් නෑ මේ උඩඟුකම සම්බන්ධව. තමන්ට තිබෙන්නාව දේවල් පිළිබඳව සිතමින් උඩඟුකමින් අන් අයට වරද කරනවා. අන්න එවිට ඒ වරද කනු ලබන්නා වරද සිද්ධ වුණු තැනැත්තා එයාට තරහවක් ඇතිවෙන්නට පුළුවන්. ඒ අයව තරහ උස්සන්න හොඳ නෑ. වගේම කොලොස්සි පොතේ 3 පරිච්ඡේදයේ 8 පදය කියනවා. නමුත් දැන් නුඹලා ඒ සියල්ල කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දා කිරීම නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කතාව පහ කරපල්ලා. ස්වාමින් වහන්සේ ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ දේවල් කෝපය අත්හරින්න, උදහස අත්හරින්න, ක්‍රෝධය අත්හරින්න, අපහාසය අත්හරින්න, නින්දා කිරීම අත්හරින්න, ඔබගේ මුඛයෙන් නික්මෙන්නාව ඒ කැත කතා ඒ සියල්ලක්ම ඉවත් කරලා ස්වාමින් වහන්සේගේ දරුවෙක් ලෙස ජීවත්වන්න කියලා ඉල්ලා සිටිනවා. අන්න එවිට ඔබ තුල තරහව පහවෙලා යනවා. ඔබගේ චරිතයට තරහව කිට්ටු වෙන්නෙත් නෑ. මේ තරහව කියන එක සාතන්ගේ ගුණාංගයක්. ඒ වගේම අවසාන වශයෙන් අපි බලමු ගීතාවලිය 37:8 කියනවා. තරහින් වැළකී උදහස අත්හරුව කල නොකිරව එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණකිය. තරහවෙන් ඇතිවන්නේ නපුරු ක්‍රියා පමණයි. මගේ ප්‍රිය දියණිය පුතණුව, මෙන්න මේ නිසා තමයි අපගේ ජීවිතය තුළින් අපගේ චරිතය තුළින් තරහව කියන එක ඉවත් කළ යුත්තේ. මේක ඉතාමත්ම අමාරුණත් අපි ස්වාමින් වහන්සේගේෙන් අපි ඉල්ලා සිටිමු මේ තරහාවෙන් ඉවත් වෙන්නට අපට ශුද්ධාත්ම වරම් ලබා දෙන්න කියලා. ආදරණීය ස්වාමීන් වූ ජෙසුස් ක්‍රිස්තුනි, ඔබහන්ස අපට දුන්නා පාප සමාව නිසා ස්තුතිවන්ත වෙමින්, ඔබහන්සේගේ පියවූ දෙවියන් වහන්සේට ගෞරවය කරමින් ශුද්ධාත්මයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මනුෂ්‍ය ලෝකයේ සිටිනා වූ ඒ සියල්ලන්ටම ඉවසීම ලබා දෙන්න කියලා. ඒ තරහාවෙන් ඉවත් වෙලා ජීවිතය ඔබ වහන්සේට කැප කරලා ප්‍රසන්න වූ යාගයක්සේ එක එක්කෙනා ඔබ වහන්සේට බාර වෙලා ජීවිතය වාසනාවන්ත කරගන්න පිහිට වෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ සියල්ල මිල්ලා සිටින්නේ අපගේ ආදරණීය ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.